අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයුබෝවන් දුවේ පුතේ සුබ දවසක් ඔයාලා හැමෝටම දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුහුණු ගුවන්විදුලි සේවයත් එක්ක මෙහෙයවන රුහුණු ගුරු ගෙදර හතර ශ්‍රේණිය පරිසර පාඩම් මාලාව සමගයි දූල පුතාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ පැලෑටි හා ගස්වැල් තේමාව යටතේ ඔබ දැනුම්වත් කරන්නට සූදානම් වෙලා අද ඔබේ ආලින්දයට පැමිණියේ ගා ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ හතර ශ්‍රේණියේ නන්දන සිරිවර්ධන ගුරුතුමා. පැලෑටි හා ගස්වැල් තේමාව යටතේ අපි ගොඩක් තොරතුරු රැස් කළා මතක ඇති නේද දූල පුතාලට? අද අපි බලමු ශාක හා සතුන් අතර ඇති සම්බන්ධතාවය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දුවේ පුතේ, කුරුල්ලෝ කූඩු සාදන්නේ කොහොමද? ඔයාලා දැකලා ඉන්නවා තියෙනවනේ කුරුල්ලෝ. එයාලා කූඩු හදනවා ගස්වල එක එක ආකාරයට. සමහර කුරුල්ලෝ ඉන්නවා අතු අග කූඩු හදන්නේ. කාකටවත් ලඟ වෙන්න බැරි වෙන්න ආරක්ෂිතව අතු අගටම ගිහිල්ලා තමයි එයාගේ කූඩුව හදාගන්නේ. තව සමහර කුරුල්ලෝ ඉන්නවා අතු අතරේ. ඒ කියන්නේ අතු කීපයක් එකතු වෙන තැනක් තියෙනවනේ. අපි ඒකට කියනවනේ කරුවක් කියලා. අන්න ඒ වගේ තැනක ආරක්ෂිතව එයාගේ කූඩුව හදාගන්නවා. තවත් සමහර කුරුල්ලෝ ඉන්නවා අත්ත උඩ. ඒ කියන්නේ අත්තේ එක ලීයක් තියෙනවනේ. අන්න ඒ කොටසෙම විතරක් කූඩුව හදාගන්නවා. ඒවා ඉතාමත් ශක්තිමත්ව තමයි ඒගොල්ලෝ හදාගන්නේ. තවත් සමහර අය ඉන්නවා බෙන හාරලා කූඩුවක් හදාගන්නවා. ඒ කියන්නේ වියලි නැත්තම් මැරිලා තියෙන අත්තක් හොයාගෙන ගහක කඳක් හොයාගෙන ඒ කඳ එයාගේ හොටෙන් ඇනලා හාරලා බෙනයක් හදාගන්නවා. මේ බෙනේ ඇතුලේ එයාගේ වාසස්ථානය හදාගන්නවා. ඒ වගේම තවත් සමහර සත්තු ඉන්නවා කොළ කීපයක් එකතු කරලා එයාගේ වාසස්ථානය හදාගන්නවා. ඒ මං කිව්වේ ගස් අතරේ කූඩු හදාගන්න සත්තු ගැන. හැබැයි ඊට අමතරව තව සත්තු ඉන්නවා ඒගොල්ලෝ ගස්වලින් තොරව වෙනත් තැන්වල කූඩු හදන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් දුවේ පුතේ, වැහිලිහිණියා ඔයාලා දන්නවනේ. ඉහළ අහසේ පියාසර කරන වැහිලිහිණියා කූඩු හදන්නේ එක්කෝ නිවසක් ආශ්‍රිතව, එහෙමත් නැත්නම් පාලමක් බෝක්කුවක් වගේ තැනක් ඇතුලේ, ඒ යාගේ ආරක්ෂාවට. තව කුරුල්ලෙක් ඉන්නවා පරවියා කියලා. හැමෝම දැකලා තියෙන සතෙක්. මේ පරවියත් ඒ වගේ. පරවියා කූඩු හදන්නේත් ගොඩ නැගිල්ලක්, එහෙම නැත්නම් පාලමක් බෝක්කුවක් වගේ තැනක. ඊළඟට කුරුල්ලෝ ලෝකේ අහිංසකම කුරුල්ලෙක් ඉන්නවා. ඔයාලගේ ගෙදරත් ඉන්නවා නිතරම කිචිපිචි ගාලා එහාට මෙහාට යනවා. ගේ කුරුල්ලා. ගේ කුරුල්ලට කූඩුවක් හදන්න උදව්වක් ඕනේ. ඔයාලා දැකලා ඇති සමහර ගෙවල් වල පරණ ඉවතලන මුට්ටියක් අරගෙන ඒ මුට්ටියේ පැත්තකින් සිදුරක් විදලා බිත්ති එලලා තියෙනවා. එහෙම නැත්නම් පෙට්ටියක් වගේ මොනවා හරි ඉවතලන උපකරණයක් අරගෙන එල්ලලා සිදුරක් හදලා එල්ලලා තියෙනවා. ඒකේ එයා අවශ්‍ය කොටස් අරන් ගිහිල්ලා, පරණදැල් අරන් ගිහිල්ලා කූඩුවක් හදනවා. ඒ වගේම තමයි කුඹලා. කුඹල් ගෙයක් හදාගන්නේ නිවසක් ආශ්‍රිතව, ගොඩනැගිල්ලක් ආශ්‍රිතව. ඔයාලා දැකලා ඇති සමහර අවස්ථාවල අපේ ගෙදර තියෙන අල්මාරි, නැත්තම් මේසේ යටපැත්තේ, නැත්තම් වහලේ ලීවල යටපැත්තේ, එහෙම නැත්තම් උළුවස්සේ, අන්න ඒ වගේ තැනක් හොයාගෙන එයා මැටිගෙනහිල්ලා එයාගේ කුඹල් ගෙය හදාගන්නවා. රාජාලිය වගේ විශාල සත්තු ඒගොල්ලොත් ඒ වගේ. එයාලත් කෙනෙකුට පිවිසෙන්න බැරි, ඒ කියන්නේ ඉතාමත් ආරක්ෂිත තැනක, ලොකු ගල් පර්වත වගේ තැන්, නැත්තම් ගස්වල ඉහළම කොටස්, ඒ වගේ තැනක තමන්ගේ කූඩුව හදාගන්නවා. වේයත් ඒ වගේ. වේය හදන්නේ තුඹසක්නේ. වේයගේ තුඹස හදන්නේ පොළවේ. එතකොට අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ නෙමේ මේ සත්තු කූඩු හදන්න ශාක උපයෝගී කරගන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ මේ කූඩු හදාගන්න මේ අය ගන්නෙ මොනවද? දන්නවද ඔයාලා? දැකලා ඇතිනේ කූඩු. අපි සොයලා බලමු මොනවද මේ සත්තු තමන්ගේ වාසස්ථානය හදන්න ගන්න දේවල්. සමහර සත්තු තමන්ගේ වාසස්ථානය හදන්න ශාක කොටස්වල වියලීගිය කොටස් තියෙනවා. අන්න ඒ වගේ වියලීගිය කොටස් එකතු කරගෙන යනවා. ලේනා ඔයාලා දන්නම සතෙක්නේ. එයා අර පොල් ගස්වල තියෙනවා පොල් මටලු, හනුසු. අන්න ඒ වගේ දේවල් එයාගේ පුංචි කටින් කපාගෙන අරන් යනවා. ඒ වගේම කෙසෙල් ගස්වල තියෙනවා අර වියලි පිටි. ඒ වගේ කොටසුත් කපලා අරන් යනවා. ඒ වගේම සමහර කුරුල්ලෝ ඉන්නවා වියලි ශාක පත්‍ර, තෘණ ශාක. අනේ තෘණ ශාකවල පත්‍ර ඉරාගෙන ගිහිල්ලා ඒවා දාලා එයාගේ කූඩුව හදාගන්නවා. උදාහරණයක් හැටියට කිව්වොත් වී කුරුල්ලා, ඒ වගේම ලස්සනම ආරක්ෂිතම කූඩුව හදන වඩු කුරුල්ලා. අන්න ඒ වගේ දේවල් තමයි යොදාගන්නේ. ඒ වගේම තවත් සමහර කුරුල්ලෝ ඉන්නවා කෙඳි වර්ග අරන් ගිහිල්ලා එයාගේ වාසස්ථානය හදාගන්නවා. ඔයාලා බලන්න සමහර අවස්ථාවල ගෙදර ඔය පොල් ලෙලි ගහලා තියෙන තැන්වල පොල් එලි තියෙනවනේ. අන්නේ පොල් එලිවල තියෙන කෙඳි ගලවන් යනවා. ඒ වරන් ගිහිල්ලා එයාගේ කූඩුව හදනවා. එහෙම නැත්නම් ඉවත දාලා තියෙන කොසු, ලනු කෑලි, ඒ වගේ දේවල් අරන් ගිහිල්ලා එයාලගේ කූඩුව හදාගන්නවා. මෙන්න මේ වගේ දේවල් තමයි කුරුල්ලෝ කූඩු හදාගන්න අරන් යන්නේ. ඊට අමතරව තවත් කුරුල්ලෙක් ඉන්නවා පැණිකුරුල්ලා. පැණිකුරුල්ලා එයාගේ කූඩුව හදන්න ඔය කියන දේවල් වලට අමතරව එයා පුළුණුත් අරන් යනවා. පුළුන් අරන් ගිහිල්ලා කූඩුව ඇතුලේ පුළුන් තැම්පත් කරලා ඉතාමත් සුවපහසුව එයාගේ කූඩුව හදාගන්නවා. ඔයාලා දැකලා තියෙනවා ඇති ඔයාලගේ ගස්වල එහා මෙහා ඇවිදින තවත් පුංචි සතෙක් ඉන්නවා. ඇඟේ කනම ටිකක් තැඹිලි පාටට හොරුයි. දන්නවද කවුද කියලා? ඕ, එයාට අපි කියන්නේ දිමියා. දිමියා එයාගේ වාසස්ථානය හදාගන්නේ කොහොමද කියලා දන්නවද දුවේ පුතේ? දිමියෝ ගහක අත්තකට ගිහිල්ලා ඒ කොළ එකතු කරලා, ඒ කොළ එකින් එක එකතු කරලා ඒකේ එයාලගේ වාසස්ථානය හදාගන්නවා. ඒකට කියන්නේ අපි දිමි ගොටුව කියලා. ඒ වගේම තමයි බට්ටිච්චා. පුංචි කාලේ අර ලස්සන සින්දුවකුත් කිව්ව නේද, චුට්ටම් බට්ටිච්චා, දංගෙඩියක් දැක්කා. අන්න ඒ බට්ටිච්චත් කූඩුව හදන්න කොළ එකතු කරගන්නවා. කොළ එකතු කරගෙන කොළ කොඩා නූලක් වගේ මොනවම හරි දෙයක් හොයාගෙන ඒකෙන් මහල වගේ කොළ ටික එකතු කරගන්නවා. එහෙම එකතු කරලා ඒ ඇතුළට අර වියලි දේවල් අරන් ගිහිල්ලා දාලා එයාගේ කූඩුව හදාගන්නවා. ඉතින් දුවේ පුතේ ඔයාලා දන්නවද පැණි කුරුල්ලා මල්වල පැණි බොන්න එන්නේ? අපිට කළු පාටට පේන්නේ ඉන්නේ දිග හොටක් තියෙන කුරුල්ලා. එයත් අතු අගයි එයාගේ කූඩුව හදාගන්නේ. එහෙම නැත්තම් සමහර වෙලාවට තියෙනවනේ ගෙවල්වල අර අගුව කියලා කියන්නේ වහලේ. අන්නේ ඒ අගුවේ ඔය එල්ලපු නූල් කෑලි, ලනු කෑලි එහෙම තියෙන අවස්ථාවල් තියෙනවා. අන්න ඒ වගේ එයාගේ කූඩුව හදාගන්නවා. ඔන්න අපිට අමතකුණු තවත් කුරුල්ලෙක් ඉන්නවා. හොඳයි, දැන් අපි බලමු දිමියා ගොටු සාදන්නේ මොන වගේ ගස්වලද කියලා. දිමියා ගොටු සාදන්න ගොඩක් දුරට සම්බන්ධ කරගන්නේ අපි දැකලා තියෙනවා පළතුරු ගස්, අඹ ගස්, පේර ගස්, ඊළඟට අනෝද ගස්, රඹුටන් ගස් වගේ ගස්වල එයාලා ගස් එයාලා තෝරගන්නවා. ඒ වගේ කොළ ගොඩක් තියෙනවා වගේම ඒ වගේ පත්‍රත් විශාලයිනේ. අන්න ඒක නිසා එයාලට ගොටු හදාගන්න ඉතාමත්ම පහසුයි. ඒ වගේම තමයි අපි කිව්වන්නේ කුරුල්ලෝකේ ලස්සනම කූඩුව හදන්නේ වඩු කුරුල්ලා කියලා. ඒ වඩු කුරුල්ලත් කූඩුව හදාගන්න සොයාගන්නේ ගස්වල අතු අග. උණ ගස්වල නැත්තම් පොල් ගස්වල ඒ වගේ නැවිලා තියෙන ගස්වල අතු අග තමා මේ වඩුකුරුල්ලත් එයාගේ අලංකාරවත් වූ ලස්සනම කූඩුව හදාගන්නේ. ඔයාලා දන්නවද දුවේ පුතේ, සත්තු ගොඩක් අය ආහාරයට ගන්න ශාක කොටස්නේ. සමහර සත්තු ගෙඩි ආහාරයට ගන්නවා. සමහර සත්තු කොළ ආහාරයට ගන්නවා. සමහර සත්තු අල ආහාරයට ගන්නවා. ඒ වගේම මල් පෙති ආහාරයට ගන්න සත්තුත් ඉන්නවා. විශේෂයෙන්ම කණාමැදිරියෝ, දලඹුවෝ ඒ වගේ සත්තු මල් පෙති ආහාරයට ගන්නවා. දුවේ පුතේ, කුරුල්ලෝ ආහාරයට ගන්නේ මොනවද කියන්න පුළුවන්ද? ගොඩක් කුරුල්ලෝ ආහාරයට ගන්නේ ඉදුණු ගෙඩි වර්ග. මයිනා, ගිරවා, කොණ්ඩ කුරුල්ලා, බටගොයා, බට්ටිච්චා, දෙමලිච්චා අනේ වගේ සත්තු ඉදුණු ගෙඩි තමා ආහාරයට ගන්නේ. ඔයාලා බලන්න, අපි අර හරිම සැර මිරිස් වර්ගයක් තියෙනවනේ කොච්චි කියලා. අනේ කොච්චි ඉදුණහම රතු පාටින් පේනවා. කොණ්ඩ කුරුල්ලෝ ගිහිල්ලා ඒ ඉදුණු කොච්චි ගිලිනවා. දෙමලිච්චොත් ඒ වගේ. ඒ වගේම පේරගස්වල, ඊළඟට දංගස්වල, බෝවිටියා ගස්වල අන්න එහෙම තියෙන හැම ගහකම තියෙන ඉදුණු ගෙඩි ඒගොල්ලෝ ආහාරයට ගන්නවා. ඒ වගේම අපි හොඳට දන්න තුන්ඉරියප්පු, මොකක්ද එයාට කියන නම? ලේනා. ලේනා ආහාරයට ගන්නේ මොනවද? දැකලා තියෙනවද? ඕ, ලේනා ඉදුණු පළතුරු ආහාරයට ගන්නවා. ආඹ, පේර, රම්බුටන් ඒ වගේ අනෝද වගේ ආහාර එයා තමන්ගේ ආහාරය හැටියට ගන්නවා. ඒ විතරක් නෙවෙයි, සමහර ගස්වල තියෙනවානේ ලපටි දළු කොළ, අන්න ඒවත් ආහාරයට ගන්නවා. ඔයාලා බලන්න, අඹගහ ලස්සනට දළුලාගෙන එනකොට අඹගහ යට වැටිලා තියෙනවා පුංචි පුංචි ලා අඹ කොළ. ඒ මොකද? අර ලේන්නු ඒකේ නාරටිය ආහාරයට ගන්නවා. එතකොට අර කොළ කොටස බිමට දානවා. ඊළඟට බලමු දුවේ පුතේ, වඳුරන් ආහාරයට ගන්නේ මොනවද කියලා. වඳුරා කියන්නේ විශේෂයෙන්ම ගොවියට හානි කරන සතෙක්නේ. එයාලා හැම දෙයක්ම කෑමට ගන්නවා. ඉදුණුවේවත් කෑමට ගන්නවා, අමුවේවත් කෑමට ගන්නවා. ඒ වගේම එයාලා කොළ වර්ගත් ආහාරයට ගන්නවා. එයා ඇත්තටම කියනවා නම් ඉතින් නොකනම දෙයක් නැහැ නේද? ඊළඟට බලමු දුවේ පුතේ, මල් වලට පැණි බොන්න එන සත්තු කවුද කියලා. ඔයාලා හොඳටම දන්න සත්තු කීප දෙනෙක්ම ඉන්නවා. ඔන්න මම මුලින්ම කියන්නම්, මල් වල පැණි බොන එන සතා. චුට්ටක් මතක් කරන්නකෝ බලන්න. මම නම් දන්නවා මුලින්ම ඔයාලා කියන සතාගේ නම. ඔව් කියන්න බලන්න. ඔව් මට ඇහෙනවා හැමෝම කියන්නේ සමනලයා නේද? ඔව් මල් පැණි බොනවයි කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ සමනලයා. ඔව් ඇත්ත, සමනලයා තමා මල් පැණි බොන්න එන සතා. ඒ වගේම පුතේ, අපිට ටිකක් රිදවන තව සතෙකුත් එනවා මල් පැණි බොන්න. ඒ තමා මීමැස්සා. මීමැස්සත් මල් පැණි බොනවා. තවත් හැබැයි සත්තු කීප දෙනෙක්ම ඉන්නවා මල් පැණි බොන සත්තු. චූටි මැස්ස වර්ගයක් ඉන්නවා ගල් වැටවල් වල, චූටි ගුල් තියෙන තැන්වල ඉන්න සතෙක්. චුට්ටක් ඇවිස්සුනොත් එහෙම අපේ කනටත් රිංගනවයි කියලා අපි කියනවනේ. දන්නවද එයාගේ නම? කනෙයි මැස්සා කියලා කියන්නේ එයාට. අන්න එයත් මල්වල පැණි බොන්න එනවා. එයත් මල්වල පැණි බීලා යනවා. ඒ වගේම තමා ඔයාලා දන්න ලොකු සතෙක්, ලොකු කිව්වට ගොඩාක්ම ලොකු සතෙක් නෙමේ, සතෙක් ඉන්නවා මල් පැණි බොන්න එන. එයාගේ නම තමා, කියන්න පුළුවන්ද? ලේනා. හිතේවි, ලේනා මල් පැණි බොනවද කියලා. ඔව් පුතේ, ලේනා මල් පැණි බොනවා. මොන මල් වලද ලේනා පැණි බොන්නේ? ඔන්න මම කියන්නම් ලේනා මල් පැණි බොන්නේ මොන වගේ ඒ වගේද කියලා. ඔයාලගේ ගෙවල්වල තියෙනවනේ පුතේ කෙසෙල් ගස්. මේ කෙසෙල් ගහේ කැනක් හැදෙන්න ඉස්සෙල්ලා කෙසෙල් මුව කියලා දෙයක් එළියට එනවා. ඒකට අපි කියන්නේ කෙසෙල් මුවය. ඒ කෙසෙල් මුවේ දම්පාට ආවරණ තියෙනවා. අන්න ඒ වගේ ඇතුලේ තියෙනවා ලා කහපාටින් ඇඟිලි වගේ පුංචි කොටස් වගේක්. අන්න ඒවා තමා ලොකු වෙලා කෙසෙල් බවට පත් වෙන්නේ. මෙන්න මේ ඇඟිලි වගේ තියෙන කොටසේ තියෙනවා පුංචි කාලේ පොඩි පියනක්. මේ පියන ඇතුලේ පැණි පිරීලා තියෙනවා. අපිත් ඔයාලා වගේ පුංචි කාලේ ඔය කෙසෙල් මුවෙන් පැණි බීලා තියෙනවා. ඉතින් මේ ලේනත් ඇවිල්ලා ඔන්න ඔය කෙසෙල් මුවේ තියෙන පැණි බීලා යනවා. ඒ වගේම තවත් සතෙක් ඉන්නවා වවුලා. වවුලා පළතුරු කන සතෙක් නේද? ඔව්, වවුලා ගිරි ජාති කනවා තමයි. හැබැයි එයත් එනවා මල් පැණි බොන්න. එයා එන්නේ ඔයාලා අහලා තියෙනවනේ දූරියම්. අන්නේ දූරියම් ගහේ මල්වල පැණි බොන්න වවුලා එනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලා දන්නවද දලඹුවා, ගොළුබෙල්ලා, ගවයෝ ඒ වගේ සත්තු ආහාරයට ගන්නේ මොනවද කියලා? අපි දන්නවා ඒගොල්ලෝ ගන්නේ ශාක කොටස්නේ නේද? ඔව්, දලඹුවා නම් මල්වල මල් පෙති ආහාරයට ගන්නවා, පුංචි කොළ ආහාරයට ගන්නවා, ඊට පස්සේ ලපටි කඳ කොටසේ පොත්තත් ආහාරයට ගන්නවනේ. ගොළුබෙල්ලත් ඒ වගේ. ගොළුබෙල්ලත් ලපටි කොළ, ලපටි කඳන් ආහාරයට ගන්නවා. ඒ වගේම ගවයින්. ගවයිනුත් ශාක කොටස්වල කොළ ආහාරයට ගන්නවා. විශේෂයෙන්ම තෘණ ශාක, ඒ කියන්නේ අපි කියන්නේ තනකොළ කියලා. මෙන්න මේ තනකොළ ආහාරයට ගන්නවා. හැබැයි තනකොළ විතරක් නෙමෙයි. එයා ගස්වල අතුවල තියෙන කොළත් ආහාරයට ගන්නවා. ගොළුබෙල්ලා ගැන කතා කරනකොට ගොවියට හරිම කරදර කරන සතෙක් නේද පුත්තේදුවේ? එයා වගාවන්වල තියෙන අපි හිටවන පුංචි පැල ආහාරයට ගන්නවා. ඇට ජාති දාලා පැලයක් හැදෙනකොට ඒකත් ආහාරයට ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ගස් වලින් ගෙඩි වැටුනහම ඒ ගෙඩිත් ලෑටි ගාලා ආහාරයට ගන්නවා. දුවේ පුතේ, මම දැන් ඔයාලට පුංචි ක්‍රියාකාරකමක් කියන්න. ඔයාලට පුළුවන් නිකන් ඉන්න වෙලාවට ගෙයින් එළියට බැහැලා ගෙවත්තේ ටිකක් ඇවිදලා තොරතුරු හොයලා බලන්න. බලන්න ලේනු කන්නේ මොනවද, වඳුරෝ කන්නේ මොනවද, අනිකුත් සත්තු කන්නේ මොනවද කියලා. එහෙම අපි අවට පරිසරය ගැන ගවේෂණය කළොත් ඔයාලට පොතපතෙන් ලබා ගන්න දැනුමට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම සත්තු ගැන විකාශනය වෙන වැඩසටහන් තියෙනවා, පොත්පත් තියෙනවා. ඒ වගේනුත් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, දැන් අපි බලමු මේ ශාක හා සතුන් අතර ඇති සම්බන්ධතා මොනවද කියලා. මේ ශාක හා සතුන් අතර ඇති සම්බන්ධතා සමහර අවස්ථා තියෙනවා ශාකවලින් සතුන්ට යහපතක් ලැබෙනවා. ඒ වගේම තවත් අවස්ථාවලදී සතුන්ගෙන් ශාකවලට යහපතක් ලැබෙනවා. ශාකවලින් සතුන්ටත් යහපතක් ලැබෙනවා, සතුන්ගෙන් ශාකවලටත් යහපතක් ලැබෙනවා. තවත් අවස්ථා තියෙනවා සතුන්ගෙන් ශාකවලට අයහපත් දේ සිද්ධ වෙනවා. අපි මුලින්ම බලමු ශාකවලින් සතුන්ට සිදුවෙන යහපත මොකක්ද කියලා. එකක් තමයි දුවේ පුතේ, ආහාර සපයා ගැනීම. හැම සතෙක්ම අපි ඉස්සෙල්ලත් කතා කරානේ, එයාලගේ ආහාර සපයා ගන්නේ ශාකවල පත්‍ර, මුල්, කඳන්, අල වර්ග, පෑණි, ගෙඩි ඒ වගේ දේවල් යොදාගෙන. ඒ වගේම එයාලට අවශ්‍ය වාසස්ථානත් මේ ශාකවලින් සපයා ගන්නවා. ඒ කියන්නේ වාසස්ථාන කියලා කිව්වේ එයාලට ජීවත් වෙලා ඉන්න, නැවතිලා ඉන්න තැන. ඒ හදාගන්නේ ශාකවල. මම ඉස්සෙල්ලත් කිව්වනේ කුරුල්ලෝ කූඩු හදාගන්නවයි කියලා ශාකවල. එතකොට වාසස්ථානත් සදාගන්නේ ශාකවල. ඊළඟට සතුන් තමන්ගේ ආරක්ෂාවටත් ශාක යොදා ගන්නවා. සමහර සත්තු එනවා තවත් සත්තු ගොදුරු කරගන්න. ඔයාලගේ ගෙදර ඉන්න හොඳම සතා තමයි පූසා. සමහර වෙලාවට බල්ලා දුවගෙන එනවා පූසාව පස්සෙන් පූසාව අල්ලගන්න. එයා අන්තිමේදී මොකද කරන්නේ? ගහක් උඩට දුවනවා. දුවලා එයාගේ ආරක්ෂාව සපයා ගන්නවා. ඒ වගේ කැලේ සත්තුත් ඉන්නවා තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න මේ වගේ ශාක පාවිච්චි කරනවා. කැලේ තවත් සත්තු ඉන්නවා තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න මේ වගේ ශාක ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම තමා සෙවන ලබා ගැනීමත්. දවල් හිරු රශ්මිය වැඩි වෙලාවට සත්තුන්ට ඉන්න අමාරුයිනේ. ඒගොල්ලෝ තනකොළ කකා ඇවිදින්නේ නැහැ. ඒ වගේ වෙලාවට කරන්නේ ගස් හෙවනකට ගිහිල්ලා හෙවන යටට වෙලා ලැගලා ඉන්නවා. ඒ මම කිව්වේ එක් ප්‍රයෝජන කීපයක්. ඊළඟට දුවේ පුතේ අපි බලමු සතුන්ගෙන් ශාකවලට සිදුවෙන යහපත මොකද්ද කියලා. අපේ ගස්වල ගෙඩි හැදෙනවානේ. මේ ගෙඩි හැදෙනකොට ගෙඩියක් හැදෙන්න මල් පරාගණය වෙන්න ඕනේ. මල් පරාගණය වෙනවයි කියලා කියන්නේ පුතේ මලේ තියෙනවනේ අර රේණුවල කහපාට කුඩු වගේ දෙයක්. අන්න ඒ කුඩු වගේ තියෙන දේවල් තවත් මලක ගෑවෙන්න ඕනේ. එහෙම ගෑවුනාම තමයි මල් පරාගණය වෙනවයි කියන්නේ. එහෙම ගෑවුනාම ඊට පස්සේ මල පරවලා ගියාම ගෙඩියක් හැදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අර මම කිව්වේ කුඩු වගේ දේවල් ගෑවෙන්න සත්තු උදව් වෙනවා. සමනලයා එනවා මල් පැණි බොන්න, මීමැස්සා එනවා මල් පැණි බොන්න, ඊළඟට පැණි කුරුල්ලා එනවා මල් පැණි බොන්න. මේගොල්ලෝ මල් පැණි බිව්වාම ඒගොල්ලොන්ගේ ඇඟේ ගෑවෙන කුඩු තවත් මලක ගෑවුනාම එතන මල් පරාගණය වීමක් සිදු වෙනවා. ඒ වගේම බීජ විසිරී යෑමත් සතුන් මගින් සිද්ධ වෙනවා. වවුල වගේ සත්තු, කොණ්ඩ කුරුල්ල වගේ සත්තු ගෙඩි ආහාරයට ගන්නවා. ගිහිල්ලා එයාලා තැන් තැන්වල මල පහ කරාම ඒ වගේ තියෙන බීජ ඒ තැන්වල පැලවෙනවා. ඒ වගේම තමයි සතුන්ගේ මලමුත්‍ර පොහොරක් හැටියට ශාකවලට වැදගත් වෙනවා. අපි ගෙවල්වල මල් හිටෙව්වහම දුවේ පුතේ ගෙනලා දානව නේද ගොම පොහොර? එළවලු එහෙම හිටෙව්වහම කුකුළු පොහොර කියලා ගෙනලා දානවා, එළු පොහොර කියලා ගෙනලා දානවා. ඒ සතුන්ගේ මලමුත්‍ර තමයි එහෙම ගේන්නේ. එතකොට මේවත් අපි පොහොරක් හැටියට යොදා ගන්නවා. ඒ වගේම සමහර සත්තු ඉන්නවා ශාකවලට හානි කරනවා. පුංචි පුංචි සත්තු ඉන්නවා. ඔය දලඹුවෝ, පණුවෝ, සලබයෝ වගේ පොඩි සත්තු ඉන්නවා. ඒගොල්ලෝ හානි කරනවා. අර ලොකු කුරුල්ලෝ ඇවිල්ලා ඒ සත්තුන්ව අල්ලන් ආහාරයට ගන්නවා. එතකොට අර ශාකවලට සිදුවන හානිය අඩු වෙනවා. එහෙනම් ඒකත් අපිට තියෙන එක ප්‍රයෝජනයක්. ඒ වගේම තමයි තවත් පුංචි පුංචි සත්තු ඉන්නවා. ඒ සත්තු ශාකවලට රෝග බෝ කරනවා. ඔයාලා අහලා ඇති කොළ කොඩ වෙනවා කියලා, ඊළඟට ලෑටි ගිහිල්ලා ගෙඩි හැදෙන්නේ නැහැයි කියලා. අන්න ඒ වගේ අවස්ථාවල ඒ ලෑටි වගේ ඉන්න සත්තු ඉන්නකොට අපි දිමි කොටුවක් ගිහිල්ලා දානවා ඒ තැනට. එතකොට අර දිමියෝ අර ලෑටි කියන චූටි සත්තු අරගෙන යනවා. එතකොට ඒ හානිය අපිට නැති කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි ඒ කතා කරේ සතුන්ගෙන් ශාකවලට සිදුවෙන යහපත් දේවල් කීපයක්. ඊළඟට දුවේ පුතේ ශාක හා සතුන් අතර ඇති සම්බන්ධය ගැන කියනකොට සතුන්ගෙන් ශාකවලට සිදුවෙන හානියකුත් තියෙනවා. බලමු මොකද්ද හානිය කියලා. එකක් තමයි සතුන් ශාක කොටස් කා දැමීම ශාකයට සිද්ධ වෙන හානියක්. ඊළඟට ශාකවල අතු කඩා දැමීම තවත් හානියක්. ඒ වගේම ශාක බිම පෙරලා දැමීමත් ශාක විනාශ වීමට හේතුවක් වෙනවා. ඒකත් හානියක්. ඒ වගේම තමයි ගස්වල පොතු, අල, මුල් ආදිය කා දැමීම නිසාත් ශාකවලට හානියක් සිද්ධ වෙනවා. ඉතින් දුවේ පුතේ අපි මේ කතා කරේ සතුන් හා ශාක අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එකයි. ඔයාලගේ අත්පොතේ තියෙනවා පැවරුම 4 මෙන්න මේ පාඩමට අදාළ අභ්‍යාසයක්. දැන් මගේ දූල පුතාලට ඉතා හොඳින් මේ අභ්‍යාසය කරන්න පුළුවන්. ඉතින් පැලෑටිහා ගස්වැල් පාඩමේ ශාකා හා සතුන් අතර ඇති සම්බන්ධතාවය ගැන කතා කරේ මම, ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ නන්දන සිරිවර්ධන ගුරුතුමා. ඔයාලා හැමෝටම ආයුබෝවන්.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රිය වේ. ප්‍රාථමික පරිසරය මේ වැඩිෂ්ඨාන පිළිබඳව ඔබට යම් ගැටලුවක් තිබේ නම් PEN හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.